ගරු හර්ෂ මන්ත්‍රීතුමා, ඔබතුමාට ඔබතුමායි කතා කරන්න පුළුවන්. වෙලා විනාඩි 15යි.
ඊරණ පොඩ්ඩක් ගන්න. බොහොම ස්තුතියි සභාපතිතුමිය. අද අපි කතා කරන්නේ මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ අවස්ථාවේ විවාදය. අතවසම සතුටු වුණා අපේ මුදල් කාරක සභාවේ ගරු මන්ත්‍රීතුමන්ලා මන්ත්‍රීවරු දෙන්නෙක් තමයි මේක යෝජනාව ඉදිරිපත් කරේ. ආරියරත්න මන්ත්‍රීතුමිය සම්මත කරේ බස්නායක මන්ත්‍රීතුමා. මේ මොකද අපි අපේ කාරක සභාවේ මූල්‍ය විනය පිළිබඳව, රාජ්‍ය මූල්‍ය පිළිබඳව දීර්ඝ සහ ගැඹුරු සාකච්ඡාවල නිරත වෙනවා. ඉතින් සතුරුණ අය සම්බන්ධයෙන් ආධුනික මන්ත්‍රීවරු දෙන්නෙක් හැටියට ඉස්සලම කියන්න ඕනේ, අපේ සමාජිකයෙක් වෙච්ච ගරු හර්ෂණ සූර්යපෙරුම මන්ත්‍රීතුමා අපේ කමිටුවෙන් ඉල්ලාස් වුණා. ඉල්ලාස් වෙලා මුදල් අමාත්‍යාංශයේ ලේකම් බවට පත් වෙලා තියෙනවා. මං ඒ ගැන දේශපාලන විවේචන මුකුත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මම මාත් එක ගොඩාක් තර්කවල පැටලෙනවා එතුමා පාර්ලිමේන්තුවේදී. නමුත් එතුමාට මම සුබ පතනවා. දැවැන්ත වගකීමක් මුදල් ලේකම් හර්ෂණ සූර්යපෙරුම එතුමාට බාර ගන්න වෙලා තියෙන්නේ. මොකද මීට කලින් හිටපු අපි මහින්ද සිරිවර්ධන ලේකම්තුමාත් විශාල අභියෝග මැද්දේ ක්‍රියාත්මක වුණා. ඔහුගේ සේවාව අපි අගය කරන්න ඕනේ. අතවසෙන්ම ඔහුට ගල්මුල් ප්‍රහාර ඉදිරිපත් වෙද්දී මේ පාර්ලිමේන්තුවේදී අපි ඔහු වෙනුවෙන් අපේ සම්පූර්ණ සහයෝගය පළ කරා. මොකද ලේසි දෙයක් නෙවෙයි එතුමාට කරන්න සිද්ධ වුණේ. ඊට කලින් RHS අපේ මේ හිටපු මුදල් ලේකම්තුමා සියලු දෙනාම ඉතාමත්ම බැරෑරුම් කාර්යභාරයක් සමරතුංග ලේකම්තුමා බැරෑරු කාර්යභාරයක් ඉෂ්ට කරේ. ඉතින් රජය වෙනුවෙන් ලොකු වැඩක්, ආණ්ඩුව වෙනුවෙන් ලොකු වැඩක් කරන්න එතුමාට තියෙනවා. අපිට පුළුවන් සහයෝගයක් පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඇතුලේ විපක්ෂ ආණ්ඩුව හැටියට අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. කෞශල්‍ය ආරියරත්න මැතිතුමිය කතා කරනකොට එතුමිය කතාව මම දන්නේ ෆෝකස් කරෙමේ ජාති ගෝෂ් සම්බන්ධයෙන්. මොකද ජාති ගෝෂ් මහාචාර්ය මාර්ටින් ගුස්මන් එහෙම කට්ටිය ඇවිල්ලා පළවත්තේ කාර්යාලයටත් ගියා. අපේ ගරු ඇමතුමත් ඒකේ හිටියා, ලේකම්තුමත් හිටියා. එතෙන්දී සාකච්ඡා වෙච්ච කාරණාව තමයි මේ දැන් ආර්යරත්න මන්ත්‍රීතුමිය කිව්වේ, මේ යටත් විදිත ක්‍රමයට මේ ගෝලීය දකුණ ගෝලීය උතුර වෙනස් කරගෙන මේ අපි රෝ මටීරියල් මෙහෙන් ඇරලා පිටරටවල් වලින් එව්වා නිෂ්පාදනය කරලා එවනවා. ඒක මේ දේවත්වයේ නවලිබරල් ක්‍රමය අදපු අයට ඉතාමත් හොඳයි. නමුත් මේ ආණ්ඩුව නම් එහෙම කරන්නේ නැහැ වගේ කතාවක් කිව්වේ. හැබැයි මෙතන කාරණා දෙකක් මම මතක් කරන්න ඕනේ. ජාති ගෝස්ලා මාර්ටින් ගුස්මන්ලා සමග සාමාන්‍ය අපේ කියවන සමාජයට ඉදිරිපත් කරපු අදහස් නෙමෙයි අද මේ රජය ක්‍රියාත්මක කරන්නේ. මොකද එතෙන්දී මූලික කාරණා දෙකක් ඔවුන් කතා කරා. මටත් හොඳට මතකයි ශ්‍රී ලංකා ෆවුන්ඩේෂන් එකේ පැක්ඩ් ඕඩියන්ස් එකක් තිබ්බා. මමත් ඉස්සරහ පෙළේම වාඩිලා හිටියා. එතෙන්දී ඔවුන් කාරණා දෙකක් කිව්වා. එකක් තමයි මේ IMF එකත් එක්ක ගොඩ ගිය රටවල් නැහැ කියනකොට එදා NPP එකේ හිටපු කට්ටිය මහා සද්දෙට අප්පුඩි ගැව්වා. ඊට පස්සේ තව කතාවක් කිව්වා, මේ ඕඩියස් ඩෙට්, ඒ කියන්නේ මේ ණය අරගෙන තියෙන හොරකම් කරන්න මූලික වශයෙන්, ඒ නිසා ඩෙට් ඔඩිට් එකක් කරලා මිසක් සතවහක් මේ ණය ගෙවන්න අවශ්‍ය නැහැ වගේ කතාවක් කිව්වා. එතකොටත් මහා සද්දෙට අප්පුඩි ගැහුවා. මට එහා පැත්තේ හිටපු පුද්ගලයාගෙන් මං ඇහුවා, ඇයිවා අප්පුඩි ගහන්නේ, මෙහෙම කරන්න පුළුවන් කියලා ඇත්තටම විශ්වාස කරනවාද කිව්වම ඔව් කිව්වා. ඉතින් ඒ දීපු පොරොන්දු සහ අද වෙන දේ සම්බන්ධයෙන් අපිට කතාකාරන්න පුළුවන් හැබැ දැන් මේ අවස්ථාවක් කරගන්න නැහැ. මම එක කාරණාවක් පිළිබඳව මේ මූලි ක්‍රමෝපාය ප්‍රකාශනය අද ඉදිරිපත් කරලා තිබන අපිට ඒක පිළිබඳව කතා කරන්න. ඒ තමයි මේකේ මධ්‍යකාලීන මූල්‍ය රාමුව. මහිතන ඒක තමයි වැදගත්මදේ. ඒ වගුව තියෙන්නේ පස්වෙනි පිටේ. මේ වගුවේ කියන්නේ මොකක්ද, ගිය අවුරුද්දේ ආර්ථිකයේ 5% වර්ධනය වුණා සභාපතිතුමයා. නමුත් මේ අවුරුද්දේ 3.5% මේ ජාතික ජනබල වේගයේ ආණ්ඩුව යටතේ අඩු වෙනවා. ඊළඟට එන අවුරුද්දේ ඔවුන් පුරෝකථනය කරලා තියෙන්නේ මේක 3.1% වර්ධනය වෙන්න 2030 වෙනකම්ම ජාතික ජනබල වේගයේ ආණ්ඩුවේ අද ඉදිරිපත් කරපු යාවත්කාලීන කරපු අවුරුදු 4 වැඩපිළිවෙල යටතේ රජය බලාපොරොත්තු වෙන්නේ, ඔබලාගේ ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ 3.26 ඉඳලා උපරිම ආර්ථික වර්ධනය. ඉතින් මට තියෙන මූලික ගැටලුව තමයි 3.1% ආර්ථික වර්ධනයකින් මේ රට දියුණු කරන්න බෑ. ඊයේ පෙරේද අපි දැක්කා ආචාර්ය W. විජේවර්ධන මහතුමා අපි කවුරුත් ගරු කරන කියලා තිබුණා අවශ්‍යයෙන් 8%ක්වත් නැත්තම් අපි බලාපොරොත්තු වෙන තැනට ඕ කිට්ටු කරන්නවත් අපිට හැකියාවක් නැහැ කියලා. ඉතින් ඒ නිසා මේ පිළිබඳව රජය ජාති ගෝස් කියව විදිහට, එහෙමත් නැත්නම් මාටින් ගුස්මාන් කියපු විදිහට තමන්ගේ දැක්ම ඇත්තටම වෙනස් කරගෙන තියනවා නම් මේක මෙහෙම වෙන්න බෑ. මේක මීට වඩා වෙනස් වෙන්න ඕනේ. දැන් ලොකු විවේචනයක් ඉදිරිපත් කරා ආණ්ඩු මොනවටද ආර්ථික වර්ධනය අඩු කරනවා නම් කියලා. මේ අඩු කිරීල්ලන්නේ කරන්නේ 3.5, 3.1. ඉතින් මං අහන්නේ සිස්ටම් එක චේන්ජ් වෙලා නම්, අලුත් විදියට හිතනවා නම්, බිලියන් ගණන් ආයෝජන එනවා නම් ඇයි මේක වැඩි වෙන්නේ? ඉතින් මම කැමති මේකට මේ තවත් යමක් එකතු කරන්න. මේ මධ්‍යකාලීන මූල්‍ය රාමුව කියලා ඒ කොටසෙම තියෙනවා අපේ වියදම් සීමාවක් තියෙනවා. කලින් ඉදිරිපත් කරනකොට මේ කතාව කිව්වා අපිට ප්‍රාථමික වියදම, ඒ කියන්නේ ණය සේවා කරන්නේ ඇරෙන්න සභාපතිතුමේ කරන සියලු වියදම් දළදේශ නිෂ්පාදනයෙන් 13%කට අපි සීමා කරන්න ඕන. උදාහරණයක් හැටියට අපි හිතමු අපිට දැන් රජය කියලා තියෙනවා 15% ආදායම ලබා ගන්නවා කියලා. ඒක හොඳයි. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඉන්නකොට මේකට 21% වාගේ ගියා. ඒ නිසා අපිට තව තියෙනවා අපේ සමකාලීන ඒ රටවල් සමග ඒ සමාන රටවල් සමග තව ආදායම වැඩි කරගන්න. නමුත් අපි උපකල්පනය කරමු යම්කිසි විදිහකට මේක මීට වඩා වැඩි වුණා කියලා, 15ට වඩා. ඒ වැඩි වුණාට ඒ ආදායම අපිට වියදමට පාවිච්චි කරන්න බෑ. මොකද ගරු අනිල් ජාන්ත මන්ත්‍රීතුමා ඇමතිතුමා අසං කරපු IMF එග්‍රීමෙන්ට් එකේ වැඩබලන මුදල් ඇමති හැටියට ඔහු පිළිගන්නවා අපි 13% තමයි රජයේ විසින් වියදම් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ප්‍රාග්ධනය නැතුව එදිනදා වියදම් යන්නේ මේ මම මේ කියන්නේ. ප්‍රාග්ධන වියදම් නැතුව අමාරුයි අර බලාපොරොත්තු වෙන ආර්ථික වර්ධනය 8%-9% ගෙනියන්න. ඒක තමයි මේ 3%-3% කියලා වෙලා තියෙන්නේ. එහෙමනම් මොකද කළ යුත්තේ? කළ යුත්තේ අපිට විදේශ දේශීය ආයෝජන ලබා ගන්න ඕනේ. ඒ ආයෝජන ලබා ගැනීමේදී නොයෙකුත් ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න ඕන. ඔන්න ඔතන තමයි ඕකේ තියෙන කැච් එක. දැන් ඔබලා කිව්වා ලංකාවේ පළවෙනි වතාවට රුපියල් බිලියන 1400ක් අපි මේ පාර වියදම් කරනවා ප්‍රාග්ධන වියදම් හැටියට. ගරු ජනාධිපතිතුමාම කිව්වා. හැබැයි අපි දන්නවා දැනට එදා අපි මුදල් කාරක සභාවේ අහනකොට මාස 5කට වියදම් වෙලා තිබුණේ මං හිතන්නේ රුපියල් මිලියන 160 ගාණක්. අපි හිතමු රුපියල් මිලියන 400ක් වියදම් වෙලා කියලා දැන් වෙනකොට කොහොමද රුපියල් මිලියන 1400ක් වියදම් කරන්නේ? ඇයි මේක හිර වෙලා තියෙන්නේ? මොකක්ද අවුල? ඉතින් මේ අවුල ලියහගන්නේ කොහොමද? මොකද පුද්ගලික ආයෝජන ගැන කතා කරනකොට ගරු සුනිල් හඳුන් නැති ඇමතුමා කිව්වා ඩොලර් මිලියන 650ක් ඇවිල්ලායි කියලා පළවෙනි කාර්තුවේ. ජනාධිපතිතුමාගේ කාර්යාලයෙන් ඒක නෑ එහෙම නෙවෙයි රුපියල් බිලියන් ඩොලර් බිලියන් හරි කලින් කිව්වේ ඩොලර් බිලියන හතරයි දසම හතක්ද කොහෙද ඇවිල්ලා තියෙනවා කියලා. හැබැයි අද මේ BOI එකේ ප්‍රධානියා ඉඳන් කියනවා ඔය 4.7 ඇත්ත වශයෙන්ම 4.7ක් ඇවිල්ලා නැහැ. ඇවිල්ලා තියෙන්නේ ඩොලර් මිලියන 80 ගාණක්. ඒ 11ක් අස්සම් කරලා තියෙනවා පළවෙනි කාර්තුවේ ගිවිසුම්. ඒකට සාපේක්ෂව ඒකට ප්‍රකාරව බලාපොරොත්තු වෙනවා ඩොලර් මිලියන 80 ගාණක් පළවෙනි කාර්තුවේ. හැබැයි කලින් අස්සම් කරපු ඇග්‍රීමන්ට්ස් වලට අනුව ඩොලර් මිලියන 203ක්ද කොහෙද ලංකාවට ඇවිල්ලා තියෙනවා පළවෙනි කාර්තුවේ. ඉතින් ඕක තමයි ඇත්ත ගාණ. 4.7 කවුද තුමාර දුන්නේ කියලා මන් දන්නේ නැහැ. ඒ කෙසේ වෙතත් අද BOI එකේ ප්‍රධානියා කියලා තියෙනවා ඔය 4.7 ඇතුලේ තියෙනවා කියනවා ප්‍රොපෝස් ප්‍රොජෙක්ට්. මම හිතන්නේ උතන තියෙනවා ඇත්තේ ලොකුම ප්‍රොජෙක්ට් එක තමයි රිෆයිනරි එක තෙල් පිරි පහදුව. ඒක පිළිබඳව ලොකු ගැටලු කිහිපයක් තියෙනවා කියලා අද මං හිතන්නේ BOI එකේ ප්‍රධානියා කියලා දෙනවා. ඉතින් අපි මෙහෙම බලාගෙන යනකොට මම මේ උදාහරණයක් හැටියට එක මේ දෙයක් පිළිබඳව කතා කරන්න. අද ගරු සභාපතිතුමිය කතානායකතුමා ඉදිරිපත් කරා මේ සුප්‍රීම් කෝට් එකේ ශ්‍රී ලංකා ඉලෙක්ට්‍රිසිටි ඇක්ට් එමෙන්ඩ්මන්ට් එකේ ඩිටර්මිනේෂන් එක. මේකේ තියෙනවා පිටු 29ක්. මම මේක කියෙව්වා කියලා මේකේ නෝට්ස් ගත්තා. මේකේ තියෙන කාරණා මූලික වශයෙන් කොහොමද අපි අද කතා කරන දේත් එක්ක ආදන්නේ කියන එක පිළිබඳව මං හිතන්නේ වැදගත් සාකච්ඡාවක් ඉදිරියේදී වෙන්න ඕනේ. නමුත් මම කැමති අර ලංකාවේ ප්‍රථම වතාවට මං දන්න විදියට ලෝක බැංකුවයි ආසියානු සංවර්ධන බැංකුවයි ජායිකා එකයි තුනම එකතු වෙලා ඇමතිවරයාට ලියලා තියෙනවා ඔනරබල් එන්ජිනියර් කුමාර ජයකොඩි මහත්මයාට මේ ඔබලා කරන්න යන සංශෝධන හරහා විදුලි බල පනතට බලාපොරොත්තු වෙන විදිහේ ආයෝජන ලබා ගැනීමේ ගැටලුවක් මතුවේවි කියලා. ඔවුන් කාරණා හතරක් ඉදිරිපත් කරලා තියෙනවා. එකක් තමයි මේ හැමදාම 100%ක රාජ්‍ය අයිතියක් තියාගෙන ඉන්න එක සුදුසුද කියන එක මේ ජෙනරේටින් කම්පනීස්, ඩිස්ට්‍රිබියුෂන් කම්පනීස් සහ ට්‍රාන්ස්මිෂන් කම්පනීස් කියන එක. මොකද අදහස වෙලා තිබුණේ මහවැලි වගේ හයිඩ්‍රෝ එකෙන් කරන ජෙනරේට් කරන ආයතන එකකුත් කෝල් එක වෙනම තර්මල් වෙනම ආයතන හදලා අර මහවැලි සහ හයිඩ්‍රෝ ආයතනයේ පමණක් හැමදාටම සදාකාලිකව 100%.
ඔබතුමා තව විනාඩි 2ක් කාලයක් තියෙනවා ඔබතුමාට.
හරි. හරි මම තව විනාඩි 3ක් ගන්නම්. ප්‍රශ්න නැහැ. හරි. ඊට පස්සේ ඒක ඊළඟට කොහොමද මේ නැෂනල් ට්‍රාන්ස්මිෂන් කම්පැනි එක සම්බන්ධයෙන් ප්‍රශ්න ඩිස්ට්‍රිබියුෂන් කම්පැනි එක සම්බන්ධයෙන් ප්‍රශ්න මතු වෙනවා කියලා ඔවුන් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් ඒ ඉදිරිපත් කරපු ලියුමට පුබුදු නිරෝෂන් කියන ඩිරෙක්ටර් ජෙනරල් පවර් සෙක්ටර් රිෆෝම් සෙක්ටේරියට් එකේ එන්ජිනියර් කුමාර ජයකොඩි මහත්මයාට ඔනරබල් මිනිස්ටර්ට අරපු ලියුමක් සමාජ මාධ්‍යයට ලීක් කරලා තියෙනවා. ඉතින් ඒකේ ඔවුන්ගේ අදහස වෙන්නේ මේ ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව මොනවා කිව්වත් අපේ ප්‍රතිපත්තිය තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි මේ සංශෝධන
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි 3ක් දෙන්න ඔබතුමාට මේ විපක්ෂයෙන් කාගෙන්ද කියලා
මම ඒක ගාන්තාවම කියන්න මම හොයලා දෙන්නම් ඒ විනාඩි 3. හරි. මේ මොකද මේ ට්‍රාන්ස්ෆර් ප්ලෑන් එක ඒ සම්බන්ධයෙන් ඒගොල්ලොන්ගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා කියලා තියෙනවා. දැන් බලන්න මේ සුප්‍රීම් කෝට් ඩිටර්මිනේෂන් එකේ අද කියනවා මේ මම නෝට් කරගත්තා මේ උසාවියේ මෙන්න මෙහෙම දෙයක් මේ මේ දෙන්නේ goal of the reform introduced by the act was to unbundle the Ceylon electricity board. Make it recognize the need and design to attract new investment into electricity industry. එතකොට මේ පනතේ අවශ්‍යතාවයම රජයට එහා ගිහිල්ලා දැන් මම මේ කියපු විදියට සීමා තියෙන නිසා පුද්ගලික ආයෝජන මේ ශාස්ත්‍රයට ලබා ගන්න. එතකොට ඒ තියෙන ඉඩස් අවහිර වෙනවා කියන එක තමයි මේ ලෝක බැංකුවයි ආසියානු සංවර්ධන බැංකුවයි ජයිකයි කියලා තියෙන. එතකොට හැබැයි දැන් උසාවියට ගියහම උසාවිය කියනවා ඇත්ත වශයෙන්ම උසාවියෙන් බලන්නේ මේ පනත ව්‍යවස්ථාවට පටහැනිද නැද්ද කියන එක විතරයි. හැබැයි ඇත්ත වශයෙන්ම ශේස්ත්‍රයේ ආර්ථික ප්‍රතිසංස්කරණ කරන එක ප්‍රතිපත්තිමය වැඩක් ආණ්ඩුවේ. ඒකට ආණ්ඩුවේ ඉදිරිපත් කරන්න පුළුවන් ඔවුන්ගේ වැඩපිළිවෙල ඊට පස්සේ පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න පුළුවන්. දැන් මං විශ්වාස කරනවා මේ අර World Bank ADB ලියුම කොපි කරලා තියෙනවා Sectoral Oversight Committee on Infrastructure and Strategic Development කියලා. දැන් මම දැක්කා ගරු ඇමතුමා මේකට දොස් කිව්වා. ඇයික මේක දේශපාලනී කරලාකරණය කරලාද?
තව විනාඩි දෙකයි ඔක්කොමට.
ඇයි මේ කට්ටියට මේක එවලා තියෙන්නේ කියලා. හැබැයි පාර්ලිමේන්තුවත් පාර්ලිමේන්තුවේ කොමිටියකට මේක එවලා තියෙන්නේ. මේක මේ නැතුව එක්සත් මොනවාද මේ සමගි ජන බලවේගයේ කට්ටිය හෝ වෙන කට්ටියකට එකක් නෙමෙයි. මේකේ සියලුම කමිටු නිලධාරී කමිටු මන්ත්‍රීවරුන්ට එවලා තියෙනවා. මොකද කමිටුවේ තමයි කමිටි ස්ටේජ් ඇමෙන්ඩ්මන්ට්ස් දැන් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට එතෙන්දී මේ පාර්ලිමේන්තුවට කිසිම මේ මේ රෙස්පොන්සිබිලිටි එකක් නැති වගකීමක් නැති පුද්ගලයෙක් විසින් මේ සම්බන්ධයෙන් මත ඉදිරිපත් කිරීම මං හිතන්නේ පාර්ලිමේන්තුවටම කරන අගෞරවයක්. හරි. ඉතින් ඒ නිසා දීර්ඝව මං මේ අවස්ථාවේදී මේ ගැන කතා කරන්න යන්නේ නැහැ. නමුත් අද දීලා තියෙන සුප්‍රීම් උසාවියේ ඩිටර්මිනේෂන් එක අනුව ඔවුන් කියන්නේ again a matter of policy and it's not a matter on which the court can deliberate කියලා කියනවා. ඒ කියන්නේ මේ ප්‍රතිපත්තිමය වෙනස් සම්බන්ධයෙන්. ඉතින් මම යෝජනා කරන්නේ ගරු සභාපතිතුමිය අපි කල්පනා කරලා බලන්න ඕනේ අපිට ඔබ ඉදිරිපත් කරලා තියෙන යාවත්කාලීන වැඩපිළිවෙල යටතේ එන අවුරුද්දේ ලබා ගන්න පුළුවන් උපරිමයේ 100%ක් නම් ආර්ථික වර්ධනය එය හොඳටම මදි. ඒකට හේතුව රජයට හැකියාවක් නැතිනම් ප්‍රාග්ධන ආයෝජනය කරන්න ඒකට විසඳුම තමයි ගරු සභාපතිතුමිය පුද්ගලික අංශය සමග එකතු වීම දේශීය සහ විදේශීය. එතකොට මේ ඉදිරිපත් කරන සංශෝධනය හරහා එයට තියෙන ඉඩකඩ අවහිර කරනවා නම් ගරු සභාපතිතුමිය එහෙමනම් අපිට මේ 100%ේ ඉලක්කම ඉක්මවා යන්න හැකියාවක් තියනවාද කියන එක පිළිබඳව ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි මට කියන්න ඕන උනේ මේ කාල සීමාවේදී වෙලාවට බොහොමත්ම ස්තුතියි.